ප්‍රශ්නාංක 9 ගරු මේජර් ජෙනරාල් විශ්‍රාමික ජී.ඩී. සූර්යබණ්ඩාර මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමා ප්‍රශ්නය අහනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර 1/1928 අයන්න 2/1916 අංක 14 දරන පනත මගින් පොලිස්පතිවරයා යටතේ වාහන ලියාපදිංචි කිරීම හා රේදුරු බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇත. A3/1902 A4 තොරතුරු සොයාගත නොහැක. කියන්නේ මන්ත්‍රීතුමා අහන්නේ 1902 වර්ෂයේ සිට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන තෙක් ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව වර්ෂයානුව වෙන්වෙන් වශයෙන් කවරේද කියලා ගරු මන්ත්‍රීතුමා එම තොරතුරු නැහැ. ඊට පස්සේ ආයන්නේ 1 වාහන පන්තිය සහ ලියාපදිංචි කර ඇති මෝටර සංඛ්‍යාව වශයෙන් මම කියන්නම්. මෝටර කාස් 973376යි, මෝටර ට්‍රයිසිකල් 121842යි, මෝටර සයිකල් 517785යි, බස් 116195යි, ද්විත්වකාර වාහන ඩුවල් පර්පස් වෙහිකල්ස් 458632යි, මෝටර ලොරි 353214යි, ප්‍රයිම් මූවර්ස් 7921යි, මෝටර ලොරි ට්‍රේලර්ස් කියන එක 10400යි, ස්පෙෂල් පර්පස් වෙහිකල්ස් 15546යි, ගිලන් රථ 3686යි, අවමගුල් රථ 493යි, ඉදම් වාහන 407306යි, කෘෂිකාර්මික නොවන ට්‍රැක්ටර්ස් 958යි, ට්‍රේලර් හා බවුසර් 87464යි, කොඩ්රිසයිකල්ස් 2444යි, මෝටර් හෝම් 6යි, වෙනත් විශේෂ කාර්ය වාහන 44යි, සමස්තය 88,16,613යි. ආයන්න 2 දුම් පරීක්ෂණ ක්‍රියාවලිය රජයට ආදායම් ලැබීමේ ප්‍රභවයක් නොවන අතර එය හුදෙක් නෛතික අවශ්‍යතාවයක් හා පිරිසිදු වාතය ආග්‍රහණයට පවතින මූලික අයිති ආරක්ෂා කිරීමට රජයේ ඇති වගවීමේ ක්‍රියාවලියකි. දුම් පරීක්ෂණ ක්‍රියාවලිය සඳහා රජයේ කිසිදු මූල්‍ය දායකත්වයක් ලබා නොදෙන අතර දුම් පරීක්ෂණ ක්‍රියාවලිය හරහා ජනනය වන ඉපයීමෙන් කොන්ත්‍රාත්කරුගේ ආදායමෙන් 10%කට සමාන මුදලක් වායු විමෝචන භාරයක් වශයෙන් අරමුදලට රැස් කරනු ලැබේ. ආයන 3 2025 වර්ෂය තුළ ක්ලීන් කෝ ලංකා සමාගම රුපියල් මිලියන 179ක් හා ලාෆ්ස් එකෝ ශ්‍රී සමාගම රුපියල් මිලියන 210ක් ලෙස රුපියල් මිලියන 389ක මුදලක් වායු විමෝචන භාරකාර අනුමුදල වෙත ලබා දී ඇත. තවද 2025 වර්ෂයේදී ක්ලීන් කෝ ලංකා සමාගම හා ලාෆ්ස් එකෝ ශ්‍රී සමාගම විසින් වැඩබදු ලෙස රුපියල් මිලියන 792ක්ද, සමාජ ආරක්ෂණ බද්ද ලෙස රුපියල් මිලියන 110ක්ද වශයෙන් රුපියල් මිලියන 902ක් භාණ්ඩාගාරයේ වෙත යොමු කර ඇත. ආයන්න අදාළුයි.
ගරු මන්ත්‍රීතුමා.
ස්තුතියි ගරු අමාත්‍යතුමාට. ගරු කතානායකතුමනි, ගරු අමාත්‍යතුමාට මම පළවෙනි අතුරු ප්‍රශ්නයේ විදිහට කාලීන ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. අපි දන්නවා හැමෝම මැද පෙරදිග කලාපයේ ඇති වුණු යුදමය තත්ත්වයක් මත මුළු ලෝකෙම බලශක්ති අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඒ වගේ විශේෂයෙන්ම ඉන්ධන භාවිතා කිරීමේදී යම් යම් සීමාවන්ට ලක්කරන කටයුතු කරමින් පවතින රටවල්, ඒ අනුව අපේ රටෙත් අපි QR කේතක අංකය අඳුරලා දීලා ඒ අනුව බෙදාහැරීම් කටයුතු භාවිතා කරන්නට ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙනවා. නමුත් මේ වන විට අපිට දැනගන්න ලැබිලා තියෙනවා, විශේෂයෙන්ම වාහන අලෙවි කරාට පස්සේ අලෙවි කරපු වාහන ඒ කේත් QR කේතාංක මකා නොදැබීම මතත්, ඒ වගේම ජංගම දුරකථනාංක වෙනස් වීම මතත් විශාල පිරිසක් අපහසුතාවයට පත්වලා ඉන්නවා කියලා මේ QR කේතාංක ක්‍රමයට ඉඳන ලබා ගැනීමට. විශේෂයෙන්ම අද උදෑසන මට එක්තරා මහත්මයෙක් කතා කරලා කිව්වා මේ QR කේත අංකය නොමැතුව ඉන්ධන පිරවුම් හල් වලින් වැඩිපුර මුදලක් රුපියල් 3000ක් ඉල්ලනවා කියලා මේ තිඹිරිගස්සේ ආයේ එක්තරා ඉන්ධන පිරවුම් හලකින් ඒකේ QR කේත අංකේ නැතුව ඉන්ධන පුරවලා දෙන්න වාහනයට. ඉතින් මම පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට දරු ප්‍රවාහන අමාත්‍යමාගෙන් අහන්න කැමතියි. ප්‍රවාහන අමාත්‍යංශයේ වශයෙන් අර මේ තවමත් විසඳී නැමැති අර QR කේතංකේ ලබා ගැනීම සඳහා අමාත්‍යංශයේ වශයෙන් ඔබතුමාලගේ මැදිහත් වීම කොහොමද? ඒකට විසඳුමක් කොයි ආකාරයෙන්ද ලබා දෙන්නට කටයුතු කරන්න කියලා විමසන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නය ඇසීම පිළිබඳ ස්තුතිවන්ත වන මට අවස්ථාවක් ලැබෙනවා පැහැදිලි කරන්න. ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවසරය ඇතුව අපි දන්නවා දැනට අපිට තෙල් වැඩිපුර භාවිතා කිරීම සීමා කරන්නත්, ඒ වගේම තෙල් අනවශ්‍ය ආකාරයකින් ගොඩගසා ගැනීම වළක්වා ගැනීමටත්, ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉදිරි මාස ගණනකට හරි තෙල් ඉතුරු කර ගැනීම අරමුණු කරගෙනත් QR කෝඩ් එක හඳුන්වා දීලා තිබෙනවා. දැනට තියෙන තෙල් හිඟයක් නිසා නෙමෙයි, නමුත් ඉදිරි කාලයේදී අපි ප්‍රක්ෂේපණය කරාම ඇතිවිය හැකි තත්ත්වයක් අනුව. ඒ අනුව ගරු කථානායකතුමනි, QR කෝඩ් එක හඳුන්වා දී තිබෙනවා. QR කෝඩ් එක ලබා ගන්න එකේදී වාහන මේ සිද්ධියට බලපාන කාරණ කැටගරි හතරක්, වර්ග හතරක් තිබෙනවා. එකක් තමයි පරණ වාහනයක් තිබෙනවා, පරණ දුරකථන අංකයක් තිබෙනවා, ඒ අයට කිසිම ප්‍රශ්නයක් නැහැ, එයාට QR කෝඩ් ලබා ගන්න පුළුවන්, එයාලා ලබාගෙන තිබෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, පරණ වාහනය තිබෙනවා, හැබැයි දුරකථන අංකය අලුත්, ඒ අයට ගැටලුවක් තිබෙනවා. ඒ වගේම දුරකථන අංකය පරණයි, අලුත් වාහනයක් අරන් තිබෙනවා, ඒ අයටත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම අනිත් කාණ්ඩය තමයි වාහනේත් අලුත්, දුරකථන අංකයත් අලුත්, එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එසා දැනට අත්‍තරම ගත්තොත් මෙන්න මේ වර්ග හතර කට්ටිය තමයි ඉන්නේ. හතරෙන් වැඩිම කාණ්ඩය තමයි පරණ වාහනය සහ පරණ දුරකථන අංකය සහිත අය, එයාට QR කෝඩ් ලබා ගැනීමේ ගැටලුවක් නැහැ. ඒ විශාල පිරිසක් ලබන් තියෙන මං ඉලක්කම් ටික කියන්නම්. අලුත් වාහන සහ අලුත් දුරකථන අංක සම්බන්ධ අයටත් ප්‍රශ්නයක් නැහැ. අර කාණ්ඩ දෙකට ප්‍රශ්නයක් තිබෙනවා. මං ඉලක්කම් වශයෙන් කිව්වොත් 2023 අපේ 88 ලක්ෂයක් වාහන ලියාපදිංචි වෙලා තිබ්බට ගරු කථානායකතුමනි, ලංකාවේ වාහනයක් ලියාපදිංචි වුණාට පස්සේ ඒක අවුරුදු 50කට 70ක් ගියත් ඒක ලයිස්තුවෙන් ඉවත් වෙන ක්‍රමයක් නැහැ. ඒ 88 ලක්ෂයක් තිබුණට 2023 QR වලට ලියාපදිංචිලා තිබෙන්නේ 170ක් වගේ. අපි හිතනවා ඒක 172ක් වගේ වෙන්න පුළුවන් උපරිම මේ අවුරුද්දේ කියලා. දැන් මේ වෙනකොට ගරු කථානායකතුමනි, 155කට වැඩි පිරිසක් QR පද්ධතිය ලියාපදිංචි වෙලා තිබෙනවා. මාර්තු 15 අලුතෙන් ලියාපදිංචිලා තිනෝ 42899ක්. මාර්තු 16 වෙනිදා අපි දැන් මේක එන්හාන්ස් කරගෙන යන නිසා 337068ක්. මාර්තු 17 දිනය තුල නව ලියාපදිංචි කිරීම 395349ක්. මාර්තු 18 ඉඳලා නව ලියාපදිංචි 18 ඉඳලා 301463ක්. මාර්තු 18 ඉඳලා අද දක්වා, අද 19 අලුතෙන් ලියාපදිංචිලා තිබෙනවා මේ වෙනකොට 77806ක්. මම දැන් අටහමාරයි නවහමාරයි අතරත් ලක්ෂකට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තිබෙනවා. ඒ නිසාම ජනතාව මෙන්න මේ අන්නර කියන කාණ්ඩ දෙකේ තමයි ගැටලුවට මුහුණ දුන්නේ කරු කථානායකතුමනි. පරණ වාහනේ අලුත් දුරකථන අංකය, පරණ දුරකථනයේ අලුත් වාහනේ. ඉතින් මේ ආයත තිබිච්ච ප්‍රශ්නේ තමයි මේගොල්ලන්ගේ QR එක ඩවුන්ලෝඩ් කරගන්න බැහැ මේවා වෙනස් නිසා. ඉතින් මේ සම්බන්ධ දත්ත පද්ධතියක් ලංකාව සතුව නැහැ. ඒ නිසා සිද්ධ වෙච්ච දේ තමයි මේ QR කෝඩ් මේ පරණ වාහනයේ අලුත් දුරකථන අංකය සහ පරණ දුරකථනයේ අලුත් වාහනය කියන කැටගරියට අයිති ඒවායින් අපි මිලියන් 2.27ක් අපි එකිනෙකට ඩිලීට් කරන්න උනා QR කෝඩ්. ඒකට සැලකුවුතු දවස් එකහමාරක් විතර කාලයක් ගත වුණා. අපි 127ක් ඩිලීට් කරලා තිබෙනවා. ඒ අයටත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි කල්පනා කළා ගරු කථානායකතුමනි, ඊට වඩා තවත් හොඳ ක්‍රමයක් හදන්න. අපි දැන් ඊයේ ඒක සම්පූර්ණයෙන්ම ඉවර කළා. දැන් ටෙස්ට් රන් කරලා අද 11ට ඩිජිටල් අමාත්‍යංශයෙන් මේ පිළිබඳව ජනතාවට පැහැදිලි කරනවා. මම ඒකේ අරමුණ, ඒක ක්‍රමවේදය කියන්නම්. දැන් ඒ ක්‍රමවේදය තමයි, එතකොට අපි දැන් ආයතනයකින් මේ කණ්ඩායම් දෙකේ QR ඩිලීට් කරන්න ගියොත් විශාල කාලයක් යනවා. ඒ නිසා දැන් අපි හදලා තියෙන ක්‍රමය තමයි, පරණ වාහනය සහිත කෙනාට අලුත් දුරකථන අංකයක් නම් තිබෙන්නේ, ඔහුට පුළුවන් අර fuelpass.government.lk කියන නිවැරදි වෙබ් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙනකොට එයාට කියනවා ඔයාගේ දුරකථනය වෙනස් කිය. එතකොට එයාට පුළුවන් එයාගේ වාහන අංකය නැවත එතන දාලා යොදලා මේ පරණ එක ඩිලීට් කරන්න. පරණ එක ඩිලීට් කරාට පස්සේ එයාට අවස්ථාව වෙනවා අලුත් QR එක ගන්න. හැබැයි එතෙන්දී එයා වගකීමක් ගන්න ඕන අවලංගු කිරීමේදී වංචනිකව අවලංගු කරන්න බෑ. වංචනිකව අවලංගු කරොත් ඔහු පරිගණක අපරාධ වලට ලක් වෙනවා. ඒ නිසා දැන් සරලව ගත්තොත් ඒ ගැටලුව තමන් අදාළ ප්‍රශ්න තියෙන කෙනාටම විසඳගන්න පුළුවන්. ඒකේ අනිත් කණ්ඩායම තමයි පරණ දුරකථනයයි නව වාහනයයි තියෙන අය. ඒ ඒ අයටත් පුළුවන් පරණ දුරකථනයෙන් මෙයාට ලොග් වෙන්න පුළුවන්. ලොග් වෙලාට පුළුවන් එයාගේ අලුත් මේ වාහන අංකය දාන්න. ඊට කලින් වෙන කෙනෙක් වෙන වාහනයක ලියාපදිංචිලා තිබුණා නම් ඒ දුරකථනය ඒක එයාටම ඩිලීට් කරන්න පුළුවන්. ඩිලීට් කරලා අලුත් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ මේ තාත්වය මත අපි හිතනවා අද දවස ඇතුළතදී මේ කණ්ඩායම් දෙකේ ඉන්න ජනතාව පත්ලා තිබෙන අපහසුතාවය විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මම කියන්න ඕන ගරු කථානායකතුමනි, මම හිතන්නේ කණිතේ ළමාත්‍ය සතුව තමයි සම්පූර්ණ දත්ත තිබෙන්නේ. සමහර දිස්ත්‍රික්ක තිබෙනවා කියලා අපිට වාර්තා කරලා තිබෙනවා. සාමාන්‍ය ඉන්ධන භාවිතය වගේ දෙගුණයක් ඉන්ධන භාවිතා කරනවා. සාමාන්‍ය සමහර සෙට් තියෙනවා සාමාන්‍ය අලවිය වගේ දෙකමාර ගුණයක් අලවි කරනවා. අලවි කළා තිබෙනවා. එච්චර පහසුකම් නැහැ ෂෙඩ් වලට ගවඩා කරන්නත්. එච්චර පහසුකම් නැහැ තෙල් බවුසර් වලට ගෙනihin දෙන්න. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කරුණා කරලා තමන් විසින් පීඩාවටපත් වෙන්න එපා. දැන් මේ QR කෝඩ් එක ආවට පස්සේ මම හිතනවා මේ ප්‍රශ්නේ හෙට උදේ ඉඳලා සම්පූර්ණයෙන් විසඳේ කියලා. ඒ වගේම අවසාන වශයෙන් ඔබතුමාගේ අවසරය ඇතුව අපි ඔත්තේ ඉරට්ටේ ක්‍රමය හඳුන්වා දුන්නේත් මේ අනවශ්‍ය පීඩණය නිසා. නැත්තම් ඇත්තටම QR එකට මේක මැනේජ් කරන්න පුළුවන්. ඉතින් ඔත්තේ ඉරට්ටේ දෙද්දී නම්බර් ප්ලේට් නිකුත් නොකරපු වාහන ප්‍රමාණයක් තියෙනවා ටෙන්ඩර් මගඩි නිසා කලින් කාලවල වෙච්ච. අපි දැන් මාතු 10 ගිවිසුම අස්සම් කළත් ඒ ගිවිසුමට අනුව තව මැයි මාසේ මුල වගේ වෙනවා ඒ සමාගම නම්බර් ප්ලේට් මුද්‍රණය කරන්න. ඒ නිසා නම්බර් ප්ලේට් එක නැති අයට තෙල් ගහ ගන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔවුන් සතුව තිබෙනවා වාහනේ ආදායම් බලපත්‍රය, දුම් සහතිකය, ඊට පස්සේ පොත කියන එක, ඊට පස්සේ ඉන්ෂුරන්ස් එක. මේ හතරම ගනු කථානායකතුමනි තිබෙනවා වාහනේ අංකය. ඉතින් මේවා මේ හතරම උසන් යන්න ඕනේ. මේ එකක් කොහොමත් වාහනේ තියෙනවා. ඒක පෙන්වුවම ගහ ගන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමා කියන යම් වංචනික දේවල් වෙන්න පුළුවන් මේ වගේ දේවල් පටන් ගන්නකොට. නමුත් අපි මේ වෙලාවේ උපරිම කල්පනා කරන්න ඇත්තටම ජනතාවගේ මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. ඉතින් අපිට හෙටින් වගේ පස්සේ මේක සාමාන්‍ය තත්ත්වයට ආවට පස්සේ ඔවැනි වංචනික ක්‍රියා කරන අය සම්බන්ධව කටයුතු කරાવි අදාළ අමාත්‍යාංශය.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමායි දෙන ප්‍රශ්න.
ස්තුති ගරු අමාත්‍යතුමාට පිටුතුරු ලබා දීම සම්බන්ධයෙන් ගරු කථානායකතුමනි, ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කරපු වාහන පිළිබඳ විස්තර ලේඛනයේදී අපේ දැනට ලියාපදිංචි වෙලා තියෙනවා ශ්‍රී ලංකාව තුල 188ක් වගේ සම්පූර්ණ වාහන ප්‍රමාණයක්. එයින් වැඩි ප්‍රමාණයක් ගත්තොත් තියෙන්නේ මෝටර් සයිකල් තියෙන්නේ 52,12,573ක් ලියාපදිංචි වෙලා තියෙනවා අපේ රටේ මේ මෝටර් සයිකල්. ඉතින් මේ වාහනවල වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හරහා අපිට රජයට විශාල ආදායමක් අපි උපය ගන්න හැකියාව තියෙනවා. ඉතින් ගරු කථානායකතුමනි, අපිට වාර්තා වෙලා තියෙනවා, මට ඉදිරිපත් කළා තියෙනවා බොහෝ පිරිස් පහුගිය COVID-19 වසංගතයේ කාල සීමාව තුලදී මෝටර් සයිකල් විශාල ප්‍රමාණයක් වාර්ෂික ආදායම් බලපත්‍ර ලබා ගන්න එක මගහැරලා තියෙනවා. ඊට පසු ඊට පෙරත් ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ මෝටර් සයිකල් ප්‍රමාණය මේ වෙනකොට දඩමුදල් ගෙවන්න වෙයි කියන, කියන්නේ විශාල දඩමුදලක් ගෙවන්න වෙන නිසා දිගින් දිගටම ආදායම් බලපත්‍ර ලබා ගන්න නැතුව මේ පාවිච්චි කරනවා. ඉතින් ඉල්ලීමක් තියෙනවා ඒ හිමිකරුවන්ගෙන් අපිට හැකියාවක් මං හිතන්නේ තිබුණොත් නැවත දිරිගැනීමක් වශයෙන් මේ දඩමුදල් අය කරගන්න නැතුව නැවත ආදායම් බලපත්‍ර ලබා ගන්නට ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නොත් අපේ ආදායම වැඩි කර ගැනීමට හැකියාවක් තියෙනවා කියන එක. ඉතින් ගරු අමාත්‍යතුමාගෙන් මම දෙවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට අහන්න කැමතියි. එවැනි විශේෂම මෝටර් සයිකල් සහ ඉඩම් වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා පහුගිය කාල සීමාව තුළ ඒ ආදායම් බලපත්‍ර ලබා නොගත් ඒ දඩමුදල ගෙවන්න නැතුව ඔවුන්ට අවස්ථාවක් ලබා දීමට හැකියාවක් තියෙනවා දෙමිනේ වැඩ පිළිවෙල සකස් කරන්න පුළුවන්ද කියන එක අහන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, සහ මුලින්ම මුදල් අමාත්‍යාංශයට තිබෙන වගකීමක්. නමුත් ඒ සිදු කළ නොහැකි. සිතා සිදු කළ නොකළ සිදු නොකළ යුතුයි. මොකද ඔය හැම දුෂ්කරතාවයක් යටතේම මිනිස්සු බදු ගෙවපු අයත් ගොඩක් ප්‍රමාණයක් ඉන්නවා. අනිකෝක විශාල මුදලක් නෙමෙයි. අනිත් එක තමයි අපි හැමනම් යුදමය තත්ත්වයක් තිබෙන වගේ පළාතකට අපිට සලකන්න පුළුවන්කම තිබුණා අතීතයේදී. නමුත් මම හිතනවා අපි දැන් බදු එකතු කරන වගේම බදු සාධාරණව ජනතාවට නැවත ලබා දෙනවා. නිසා මන්ත්‍රීතුමා එවැනි සහනයක් ලබා දීම මම ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් නම් අනුමත කරන්නේ නැහැ.
ප්‍රශ්න අංක 10 ගරු රුවන් විජේවීර මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය සිට
ප්‍රශ්න අහන ගරු කතානායකතුමා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, පිළිතුරු සපයනවා. ස්තුතියි ප්‍රශ්නයේ සම්බන්ධයෙන්. ප්‍රශ්න අංක 1 එතුමා අහන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සහ පාසල් සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් ජාතික පාසල් 11යි පළාත් පාසල් 280යි මේ සම්බන්ධයෙන් ඇමෙනුම එක මගින් ඉදිරිපත් වෙන මේ සභාගත කරනවා. 2 ශ්‍රවණාගාර සම්බන්ධයෙන් දැනට එම පාසල්වල ස්ථාපිත කර ඇත ශ්‍රවණාගාර සංඛ්‍යාව 10ක්. ප්‍රශ්න අංක A1 බුත්තල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාර ඉදිකිරීම ආරම්භ වෙන්නේ 2019 ජනවාරි මාසේ 28 දින. A2 ඒ සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය මිලියන 70.06යි. එම ශ්‍රවණාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රමාදයක් තිබේද කියලා ප්‍රශ්න අංක 4 අහනවා. ඔව්. ප්‍රශ්න අංක 5 ඊට හේතු රටේ පැවති ආර්ථික අර්බුදයේ හමුවේ නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන සැලසීම සීමා වීම මත අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් පාසල් පන්ති කාමර අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීමට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කර ඇත. නමුත් මෙම ගොඩනැගිලි අර්ධ වශයෙන් ඉදිකර තිබීම පාසල් ළමුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වූ බැවින් ඒ භාවිතා කළ හැකි මට්ටමට අවසන් කිරීම සඳහා කටයුතු කරන ලදී. මෙම ගොඩනැගිල්ල ඉතිරි වැඩ නිම කිරීම සඳහා අස්තමේන්තු සකස් කර ඇති අතර 27 වසරේදී එම ඉතිරි වැඩ කටයුතු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ඇත. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍යමත්තුමනි, ස්තුතිවන්ත වෙනවා. ගරු කතානායකතුමනි, මේ බුත්තල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලය කියලා කියන්නේ වැල්ලවාය අධ්‍යාපන කලාපයේ බුත්තල කොට්ටාසයේ පිහිටලා තියෙන එකම ජාතික පාසල. මේ පාසලේ ළමයි 2500කට ආසන්න ළමයි සංඛ්‍යාවක් අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා. ඒ වගේම ගත්තොත් එම විශේෂ සමගාමී සහ විශේෂ බාහිර ක්‍රියාකාරකම් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතාම සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ ලැබමින් ක්‍රියාත්මක වෙන පාසලක්. ඒ නිසාම ගත්තොත් මේ පාසලේ මේ ශ්‍රවණාගාරයේ අවශ්‍යතාවය දැඩිව තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ගත්තොත් බුත්තල කොට්ටාසයේ පාසල් 26ක් පමණ තිබෙනවා. ඒ පාසල් 26න් එකම පාසලකටවත් ශ්‍රවණාගාරයක් නැහැ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි. එම නිසා මේ අනිත් පාසල් 26ටත් ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු විශේෂ සමගාමී සහ විශේෂ බාහිර ක්‍රියාකාරකම් වලදී විශේෂයෙන්ම සමස්ත ලංකාවැනි තරඟවලට ඉදිරිපත් වීමේදී ශ්‍රවණාගාරයක අවශ්‍යතාවය දැඩිව තිබෙනවා කොට්ටාසයටම. එම නිසා මේ බුත්තල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයේ ඉදී වෙමින් පවතින ශ්‍රවණාගාරය හැකි ඉක්මනින් වැඩ කටයුතු නිමා කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. එම නිසා ඔබතුමාලගේ දැඩි අවධානයක් ඒ සඳහා යොමු කරන්න කියන ඉල්ලීමත් එක්ක ඒ සඳහා හැකි ඉක්මනින් ඔබතුමාලගේ මොකක්ද තියෙන සැලැස්ම මේ වැඩ කටයුතු හැකි ඉක්මනින් නිම කරලා සිසු අයිතියට පැවරීම සඳහා.
ගරු කතානායකතුමනි, ස්තුතියි ප්‍රශ්නය සම්බන්ධයෙන්. ගරු මන්ත්‍රීතුමනි, ඔව්, මේකේ ඉතිහාසයකුත් තියෙනවා. මේ පාසල ශ්‍රවණාගාරයේ පටන් ගන්න 2016 ළඟම් පාසල හොඳම පාසල කියන ව්‍යාපෘතිය ඇතුළත ව්‍යාපෘතියක් විදිහට, නමුත් පටන් ගැනීම පටන් ගන්න, ඒ කියන්නේ මේ ආරම්භ වීම වෙන්නේ 2019 දී. එතෙන්දී 2019 දී ඊට පස්සේ 2020 වෙනකොට කොවිඩ් වසංගතයත් එක්ක නැවත වාරයක් මේ ඉදිකිරීම කටයුතු ප්‍රමාද වීමක් සිද්ධ වෙනවා. ඊළඟට නැවත 2023 දී නැවත වාරයක් අමාත්‍ය මණ්ඩල තීරණයක් මත මෙම ශ්‍රවණාගාරයේ ඉදිකිරීම සඳහා භාණ්ඩාගාර අනුමැතිය ලැබෙනවා. ඊට පස්සේ මෙම ශ්‍රවණාගාර 24 දී මිලියන 36ක් මත අත්‍යවශ්‍ය කොටස් ප්‍රමාණයක් පමණක් ඉදි කෙරෙනවා. මෙතෙන්දී අපි සාකච්ඡා කරලා තියෙනවා ඉංජිනේරු දෙපාර්තමේන්තුවත් එක්කත්. එතෙන්දී ගොඩනැගිල්ල සහ ඒ අවට තියෙන භූමිය ආරක්ෂිත ප්‍රදේශයක් විදිහට සංවර්ධනය කිරීම සහ ගොඩනැගිල්ල ඇතුළත දැනට සිවිලිම සහ අනෙකුත් පුටු සහ බඩු බාහිර ආදී අවශ්‍යතාව තියෙනවා. ඒ කියන්නේ පූණ්ඩ ශ්‍රවණාගාරයක් විදිහට මේක ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම සඳහා. ඒ සඳහා 2027 වන විට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා ඒ කටයුතු නිම කිරීම සඳහා අමාත්‍යංශ සූදානම් කියන තොරතුරු අපි ලබාගෙන තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
ස්තුති ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි. විශේෂයෙන්ම ඊළඟට මම අහන්නේ විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, අපි දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක අපේ රටේ ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල එක මූලික කුළුණක් විදිහට සඳහන් කරලා තිබුණා භෞතික සම්පත් සංවර්ධනය කිරීම කියන කාරණාව. එතකොට මේ පවතින තත්ත්වයන් ඇතුලේ වුවද අපේ රටේ මේ අවුරුද්දේ ඉලක්කගත භෞතික සම්පත් ප්‍රමාණය සංවර්ධනය කිරීම සඳහා ඔබතුමාලා සැලසුම් සකස් කරලා තිබෙනවාද කියන කාරණාව සහ ඒවා කුමන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව සම්බන්ධව දල අදහසක් ලබා ගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඔව්, මෙතෙන්දී කාරණා දෙකක් යටතේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ආයතනවල යටිතල පහසුකම් නැංවීම සඳහා කටයුතු කරනවා. එකක් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී මේ සම්බන්ධයෙන් කරන ක්‍රියාවලිය. එතෙන්දී එකක් තමයි ඩිජිටල්කරණයේදී ඩිජිටල් පද්ධතිය අධ්‍යාපන පද්ධතිය හඳුනා දීමේදී මේ වෙනකොට ද්විතීක පාසල් 6200ක් පමණ හඳුනාගෙන තියෙනවා. මේ පාසල් සියල්ලටම ජාලගත කිරීම, එක්කෝ ෆයිබර් ඔප්ටික් එහෙම නැත්නම් බ්‍රෝඩ්බෑන්ඩ් ජාලගත කිරීම මේ අවුරුද්ද අවසන් වීමේදී ඉවර කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා බහුපාර්ශ්වික එකඟතාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරමින් තියෙනවා. ඒ අතරතුර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තව කුළුණක් තමයි පාසල් ප්‍රතිසංවිධානය කිරීම කියන කොටස. එතෙන්දී අපි එක පාසලක් තෝරාගෙන ඒ සඳහා නිශ්චිත නිර්ණායක 8ක් පමණ තියෙනවා. ඒ පාසලට අදාළව කොච්චර ඒ අවට අවුරුදු 5ට අඩු ළමයි ඉන්නවද, කොච්චර පාසල් ප්‍රමාණයක් අවට තියෙනවද, ඒ පාසල් වලින් කොච්චර ප්‍රවාහන පාසුකම් තියෙනවද, ඊට පස්සේ ගුරුවරුන් කොච්චර ප්‍රමාණයක් ස්ථානගත කර හැකිද, ගොඩනැගිලි ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක්ද, ගොඩනැගිලි ප්‍රමාණය කොච්චර සංවර්ධනය කර හැකිද වගේ නිශ්චිත නිර්ණායක මත තීරණය කරලා ගිය අවුරුද්ද වන විට පාසල් 31ක් තෝරාගෙන මිලියන 500ක් යොදලා අපි ප්‍රසන් කරන කටයුතු මේ වෙද්දි කරමින් පවතිනවා. ඒ වගේම තමයි මේ අවුරුද්දේදී රුපියල් බිලියනයක් යොදවලා තියෙනවා. එතෙන්දි පාසල් 169ක් තෝරාගෙන මේ විදිහේ නිර්ණායක මත යටිතල පහසුකම් නැමින් කටයුතු කරගෙන යමින් පවතිනවා. ලබන අවුරුද්දෙත් ඒ විදිහටම නිශ්චිත නිර්ණායක මත කරන. විශේෂයෙන් මේකෙදි ප්‍රාථමික පාසල් සංවර්ධන කටයුතු තමයි සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි කාරණා හතරක් ඔස්සේ අපි යටිතල පහසුකම් නංවීමේ කටයුතු කරනවා සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ. එකක් තමයි පිරිවෙන් සහ විශේෂ අධ්‍යාපන කොටස. ඒ සඳහා රුපියල් බිලියන 12ක් විතර ප්‍රමාණයක් අපි යොදා ගන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන් ගත්තොත් එහෙම ජාතික සහ පාසල් පද්ධතිවල යටිතල පහසුකම් නැංවීම, ඒ සඳහා රුපියල් මිලියන 5000ක් බිලියන 5ක් වගේ ප්‍රමාණයක් මේ අවුරුද්ද අපි යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව විශේෂයෙන් වතු පාසල්වල ගුරු හිඟය අඩු කිරීම සඳහා මිලියන 700ක් විතර ප්‍රමාණයක් අපි යොදවනවා. ගුරු නිවාස සැකස් කිරීම සහ ඊට අමතරව යටිතල පහසුකම් නැංවීම සඳහා. ඊට පස්සේ මීටත් අමතරව අපි ළඟම පාසල හොඳම පාසල කියලා ව්‍යාපෘතියක් ඇතුළත 2016 සිට ඉතුරුච්ච ප්‍රමාණයක් තියෙනවා යටිතල පහසුකම්. ඒ ප්‍රමාණය නැංවීම සඳහා මේ ශ්‍රවණාගාරය තියෙට ඇතුළත් නැංවීම සඳහා රුපියල් මිලියන 700ක් විතර ප්‍රමාණයක් මේ අවුරුදු තුල දාගැනීම බලාපොරොත්තුවක් තියෙනවා. ඒ අනුව ගත්තොත් එහෙම අපිට නිශ්චිත ඉලක්කගත මුදල් ප්‍රමාණයක් තියෙනවා යටිතල පහසුකම් නැංවීම සඳහා. බොහොම ස්තුතියි.
දෙවෙනි වටයේ ප්‍රශ්න අංක 1 ගරුකේ කද මස්තන් මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, කාදර් මස්ථාන් මන්ත්‍රීතුමා වෙනුවෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ඇමතිතුමාගෙන් ආන.
ගරු මහත්තුමා.
ගරු කතානායකතුමනි, පිළිතුර සභාගත කරනවා.
ප්‍රශ්න අංක 7 ගරු ඕෂානි උමංගා මහත්මිය කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු සමරකෝන් මන්ත්‍රීතුමා
ගරු ඕෂානි උමංගා මන්ත්‍රීතුමිය වෙනුවෙන් මේ ප්‍රශ්නය මම අහනවා.
ගරු කතානායකතුමනි, පිළිතුර සභාගත කරනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු සජිත් පේමදාස මහතා.
ශ්‍රී ලංකාව තවදුරටත් සැලකිය යුතු ලෙස ආර්ථික අභියෝගයන්ට මුහුණ දෙමින් පවතින පසුබිමක් තුළ දුප්පත්කම සහ ආදායම් අසමතුලිතතාවය තවදුරටත් ජන ජීවිතයට බරපතල බලපෑමක් ඇති කරමින් පවතින බව පිළිගත යුතු කරුණක්. විශේෂයෙන්ම ආහාර ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ජීවන තත්ත්වය සම්බන්ධයෙන් දුප්පත්කම බහුමාන ආකාරයෙන් මල්ටි ඩයිමෙන්ෂනල් ප්‍රකාශ වන අතර එය ජාතික සංවර්ධනයට බාධාවක් වන මූලික ගැටලුවක් ලෙස හඳුනාගත යුතු වෙන. එබැවින් ශ්‍රී ලංකාවේ දුප්පත්කම පිළිබඳව වත්මන් තත්ත්වය, එයට පිළිතුරු ලෙස රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු පිළිබඳව මෙම සභාවට පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ගරු අදාළ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ දුප්පත්කමින් පෙළෙන ජනගහනය දිස්ත්‍රික්ක වශයෙන් කොපමණද? විශේෂයෙන්ම මේක පිළිබඳව අපි වර්තමාන තත්ත්වයක් අවබෝධ කරගෙන මැද පෙරදිග යුද තත්ත්වය තුළ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය දේවල් වල මිල ඉහළ යෑම නිසා නිර්මාණය වෙන දුප්පත්කමත් ගණනය කරමින් පැහැදිලි සංඛ්‍යාලේඛන අපි බලාපොරොත්තු වෙන රජය විසින් දුප්පත්කම නිර්වචනය කරන්නේ කෙසේද? දුප්පත්කම හේතුවෙන් සමස්තයක් ලෙස රටට ඇති වී තිබෙන බලපෑම පිළිබඳ රජයේ තක්සේරුව කුමක්ද? එකෙන විශේෂයෙන්ම දැනට නිර්මාණය වී තිබෙන ජීවන බරත් එක්ක ඇත්ත වශයෙන්ම මේ දුප්පත්කමයි කියන එක පිළිබඳව නිවැරදි පැහැදිලි නිර්වචනයක් අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ දුප්පත්කම හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ජාතික දරිද්‍රතා රේඛා ඔෆිෂල් පවර්ටි ලයින් සහ බහුමාන දරිද්‍රතා දර්ශකයන් මල්ටි ඩයිමෙන්ෂනල් පවර්ටි ඉන්ඩිකේටර්ස් මිනුම් කිරීමට භාවිතා කරන දර්ශක සහ ඒවා හඳුන්වා දීමට පසුබිම් වූ නිර්ණායකයන් මොනවාද? විශේෂයෙන්ම නවතම දත් අනුව මේවායේ අගයන් කොපමණද? මේට පිළිතුරු ලබා දීමේදී විශේෂයෙන්ම මේ යුද තත්ත්වය තුළ නිෂ්පාදන කර්මාන්තවලට, ස්වයන් රැකියාවලට, ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට ඒ අත්පත් වී තිබෙන බලපෑමත් එක්කම ඒ ගණනය කරලා මේ පිළිතුරු ලබා දෙන ලෙසට මම ඉල්ලීමක් කරමි. දුප්පත්කම ජාතිකාර්ථිකයට ඇති කරන බලපෑම් පිළිබඳ රජයේ විසින් අධ්‍යයනයක් කර තිබේද? දුප්පත්කමින් ජනතාව මුදවා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ ආදායම් වැඩි කිරීමේ වැඩසටහන් කවරේද? ඒවායේ ප්‍රගතිය කුමක්? දුප්පත්කම වැනි බරපතල ජාතික ගැටලුවක් සඳහා ජාතික ප්‍රතිපත්තිය National Poverty Reduction Policy, එහෙමත් නැත්නම් National Poverty Alleviation Policy, දුප්පත්කම තුරන් කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව රජය පිළිගන්නේද? මොකද ඇත්ත වශයෙන්ම අස්වැසුම වැඩසටහන දුප්පත්කම තුරන් කරන්නට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැයි කියන එක ජනතාවගෙන් මතුවෙන යෝජනා. එවැනි ජාතික ප්‍රතිපත්තියක් සකස් කර තිබේද? එහි ප්‍රධාන අංග key components කවරේද? එය ක්‍රියාත්මක වන කාල සීමා, ඒ කියන්නේ timeline එක කුමක්? දුප්පත්කමින් වඩාත් බලපෑමට ලක්ව ඇති කණ්ඩායම් හඳුනාගෙන තිබේද? විශේෂයෙන්ම අවදානම් සහිත කොට්ටාස, අවදානම් කාණ්ඩයන් වලට ලක්වෙන කණ්ඩායම්, විශේෂයෙන්ම මේ යුදමය තත්ත්වය තුළ ඒ සීග්‍රෙන් ඉහළ යන භාණ්ඩ බිලත් සමග මේ අවදානම් කොට්ටාසයන් හඳුනාගෙන තිබෙනවා. එම කණ්ඩායම් වෙන්වෙන්ව සංඛ්‍යාත්මකව දැක්විය හැකිද? නොයසේ නම් එවන් දත්ත සකස් කිරීමට මෙතෙක් රජයේ අපොහොසත් වී තිබේද? විශේෂයෙන්ම මතක් කරන්න කැමති දරුවන් මව්වරුන් ආබාධිත ප්‍රජාව වැඩිහිටි ප්‍රජාව තරුණ ප්‍රජාව මේ අවදානම් ලක්වෙච්ච කොට්ටාස. මේ අය වෙනුවෙන් රජය ගන්න පියවර මොකක් දුප්පත්කම තුරන් කරන්න. මෙවැනි කණ්ඩායම් වෙත සමානව සැලකීම සඳහා යෝජිත රජයේ වැඩපිළිවෙල කුමක්? බහුමාන දුප්පත්කම තුරන් කිරීම සඳහා වන රජයේ කෙටිකාලීන මධ්‍යකාලීන දීර්ඝකාලීන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මොනවාද? විශේෂයෙන්ම මේ ප්‍රශ්නයට උත්තර ලබා දෙනකොට අද නිර්මාණය වෙයි තිබෙන මේ අර්බුදකාරී තත්ත්වය, ඒ වගේම ආර්ථික අභියෝගයන් සැලකීමට ලක් කරලා විශේෂයෙන්ම භාණ්ඩ බිල ඉහළ යාම තුළ, ජීවන බර ඉහළ යාම තුළ, ආදායම් මාර්ග අහිමි වීම තුළ, රැකියා අහිමි වීම තුළ, දැන් අපි දන්නවා බොහෝ තැන්වල ගාමන් ෆැක්ටරිස් විශාල ප්‍රමාණයක් වැහිලා තිබෙනවා. මෙන්න මේ තත්ත්වයන් තුළ ඇත්තටම රජයේ දුප්පත්කම තුරන් කරන්නට ගන්න ක්‍රියාමාර්ග කවරේද කියන එක ගැන පැහැදිලි විස්තරයක් අපි බලාපොරොත්තු වෙනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම සඳහා කල් ඉල්ලා සිටිනවා.
ගරු රවි කරුණානායක මහතා.
ස්තුතියි කථානායකතුමනි. රටේ වැඩි වෙන සංචාරක වෙළඳ සම්බාධ සහ ජාත්‍යන්තර මගී ගමනාගමනය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ ගුවන් ප්‍රවාහන අංශයේ වර්තමාන තත්ත්වය පිටත්වීමේ බදු අය කිරීම සහ ගුවන් තොටුපළ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව මම කතා කිරීමට ඉඩ ලබා ගනිමි. ගුවන් සේවා අමාත්‍යාංශය මෙම සභාවට දන්වා දැයි මම විමසමි. එක, වර්තමානයේ ශ්‍රී ලංකාවට කාලසටහනක් මගින් ප්‍රවාහන සේවය සපයන ජාත්‍යන්තර ගුවන් සමාගම් කීයක් තිබේද සහ ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල් හරහා ක්‍රියාත්මක වන මෙම ගුවන් සමාගම්වල අනුමත වාර්ෂික මගී ප්‍රවාහන ධාරිතාව කොපමණද? The ability to lift the number of passengers, a statement on that. දෙක, ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල් වලින් පිටත්වන එක් මගියෙකු සඳහා දැනට අයකරන පිටත්වීමේ බදු මුදල කොපමණද? එවැනි බද්දක් ගුවන් ටිකට්පත් මිලට ඇතුළත් කර ඇතිබේද? මෙම බද්ද අයකරන්නේ කවුරුන්ද සහ මෙම බද්ද රජයට ගෙවිය යුතු දිනය ගණනේ කීයද? මේක අප රටෙන් පිටරට යන අයටත් මේක බද්ද අය කරනවාද කියලා කරුණාකරලා දැනුවත් කරන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. තුන, 2023-24-25 යන වර්ෂවලදී ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවලට පැමිණෙන සහ පිටත්ව වූ මුළු මගීන් සංඛ්‍යාව කොපමණද? එක් එක් ගුවන් තොටුපළවල් වෙනම සඳහන් කරමින් වාර්ෂිකව සඳහන් කරන්න. හතර, තුන්වෙනි ප්‍රශ්නෙට අනුව ඉහත සඳහන් එක් එක් වර්ෂයේදී මගීන්ගෙන් පිටත්වීමේ බදු ලෙස රජයට ලැබිය යුතු මුළු මුදල කොපමණද? That is the embarkation tax, honorable speaker. පහ, වර්තමානයේ දක්වා ගුවන් සමාගම් විසින් රජයට නොගෙව උත්සාහ ගෙවිය යුතු තත්ත්වයේ පවතින පිටත්වීමේ බදු මුළු මුදල කොපමණද? එවැනි බදු ගෙවීමට අපොහොසත් වී ඇති ගුවන් සමාගම් මොනවාද? කරුණාකර එක් එක් ගුවන් සමාගම් නම් සහ නවතම ලබාගත හැකි දිනය වන විට ගෙවිය යුතු මුදල සඳහන් කරන්න. ගෙවීම ප්‍රමාදය නිසා සිදුවී ඇති පාඩුව කුමක්ද සහ ගෙන ඇති ක්‍රියාමාර්ගය මොනවාද? හය, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සහ දේශීය ගුවන් තොටුපළ කීයක් තිබේද සහ එක් එක් ගුවන් තොටුපළවල උපරිම වාර්ෂික මගී හැසිරවීමේ ධාරිතාව කොපමණද? ඒවට පමණක් සීමා නොවී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, ජාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මඩකලපු ගුවන් තොටුපළ සහ අනෙකුත් දේශීය ගුවන් තොටුපළවල් නම් කරන්න. හත, එක් එක් ගුවන් තොටුපළවල වත්මන් වාර්ෂික මගී හැසිරවීමේ ධාරිතාව සහ භාවිත අනුපාතය පිළිබඳව දන්වන සහ ඒවා දැනට තමන්ගේ නිර්මිත ධාරිතාවය වඩා ඉහළින් හෝ පහළින් ක්‍රියාත්මක වන්නේද යන්න දැනුවත් කරන්න. Whether there is under over utilization. අට ටර්මිනල් දෙක ව්‍යාපෘතිය BIA හිදි සහ අනිකුත් ප්‍රාදේශීය ගුවන් තොටුපළවල සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළුව සලසුම් කර ඇති හෝ ඉදි කරමින් පවතින නව ගුවන් තොටුපළ සංවර්ධන පර්යාන්ත ව්‍යාපෘති සහ ධාවන පත උත්ශ්‍රේණී කිරීම මොනවද? සංචාරක වර්ධන බාධක පිළිබඳව දන්වන්න. කථානායකතුමනි, නම්වෙනි ප්‍රශ්නය, මෙම ව්‍යාපෘති අවසන් වූ විට අතිරේක වාර්ෂික මගී ධාරිතාව කොපමණ නිර්මාණය වේවිද? What's a new incremental passenger movement from the airport? භූමි ස්තුතියි කථානායක.
ගරු අමාත්‍යතුමා.
Honorable Speaker, the question number one is related to the how many international airline presently operate schedules passengers services from Sri Lanka. So a total number of 29 schedules airlines are operating from Sri Lanka, including two Sri Lankan carriers, Sri Lankan Airlines and Wizz Air. They have been approved to operate for the winter season 2025-26. But based on the approved aircraft capacities, the weekly one-way seat availability range between approximately 115,000 to 203,000 seats. However, even the prevailing situation in the Middle East, several airlines, namely Qatar Airlines, Emirates, Air Arabia, Etihad, Air Arabia, Abu Dhabi, Fly Dubai, Kuwait Airways, Jazeera Airways, Sri Lankan Airways, and Wizz Airways have either cancelled their scheduled flights or reduced their frequencies to from Sri Lanka. Meanwhile, few airlines like Aeroplate, Salam Airline, they have introduced additional flights to meet the current demand from these region. So the for the next half of second half of the question, it says the ask the about seating capacities. That is, I would like to table the details of this airlines and respective mix, minimum and maximum seating capacities. So these capacities, I will table this. And the second question, that is related to the embarkation levy presently charged per passenger. So once again, we have five major airports. Bandaranaike International Airport imposed $60 starting from 1st of February of 2020. Jaffna International Airport imposed $60 starting from 1st of February of 2026. Ratmalan Airport imposed $30 starting from 27th of March of 2025 to 26th of March of 2026. For Mattala Airport, until the date of completion of the 3 years from the date of commencement of operators by an international airlines of June 26, 2027, wherever comes person, it is free. So for Vatilava International Airport, from February 1st of 2020, we have imposed $60. Usually, this embarkation levy only apply for the departure included in the price of the air ticket. And the Civil Aviation Authority is responsible to collect this tax. And then twice a week, this amount is transferred to the Treasury. And the question number three, it asks the total number of passengers arriving and departing. So once again, from each airport, I have the details of departure and arrival from 2023 to 2025. For example, Colombo Airport departures 4.982 million departures, arrival 4.980. Likewise, for each airport, I will table the details of the passengers of the arrivals and departures. Question number 4 and 5. It is, what was the total amount due to the government as embarkation levy from the passengers? And 5 is also the total number of embarkation levy currently outstanding and unpaid by each airline. So we have the details of 13 airlines. In the at the attachment 2, I would like to table these details. So, for example, Sri Lankan Airlines, 27,139 million. Pitts Airline, 2,654 million. And Aeroplate, Russian, 572 million. And also 14,562 in dollars. And other airlines, I would like to table these details. And the question number 6, it is related to how many international and domestic airports are currently operational in Sri Lanka. So we have international and domestic airport 13. Bandaranaike International Airport, it has the capacity, annual passenger capacity 7 million. Mattala Airport, it has the 1 million capacity, and so on. For each international airlines and domestic airlines, I am going to table these details with the passenger capacity. Question number 7 is current annual passenger handling capacities and rates of each airport. Again, the details are here. Bandaranaike Airport has the capacity 7 million, but in 2025, they have handled 9.96 million. So that means it has operated up to its capacity 142%. And Ratmalane Mattala Airport has 1 million capacity, but it has operated only 122,856 passengers, so that means 12.28% of its capacity. And Jaffna Airport has 0.2 million, but it has operated only 52,825, so that means again 26.41 its capacity percentage. So now I have the details. I would like to table. And the question number 8 is about the new airport development, terminal expansion, and runway upgrades, what we have planned so far. Terminal 2 in the Bandaranaike Airport, its development project is at the final stage of procurement. The expected timelines to be completed by this project is that is 2030. But until Terminal 2 project to be completed, several capacity and increasing projects for the existing terminals are in progress. So that has to be completed within the year 2026 and 2027. So departure capacity increase with 36 check-in counters, 6 new boarding gates, relocation of immigration counters, and increase in the number of immigration counters from 25 to 40. So e-gates already implemented in immigration in arrival. An arrangement will establish for immigration for the departure. And also the arrival terminal lobby expansion is also underway. That is for the Bandaranaike Airport. For the Jaffna Airport, that is already started the construction of arrival terminal expansion, and it's supposed to be completed within the year 2026. Within this year, it will be completed. The common lobby that's for both departure and arrival expansion project procurement has be, to be completed and expected to construct within by mid of 2027. The progress of these projects is to standardize the prevailing basic facilities and space in Jaffna International Airport for the with the international standard. And question number 9, this asks additional annual passenger capacity will be created when these projects are completed. So the with the completion of the Terminal 2 in Bandaranaike Airport, the additional 9 million passengers capacity will increase. And with the capacity enhancements of existing terminal, the additional 3 million passengers will be accommodated. And with the Jaffna Airport development, additional 0.2 million passengers capacity will be increased. Thank you.
Garu Ravi Karnayak Mantrituma.
I congratulate the minister for giving a very precise answer, and I appreciate, and I hope all the other ministers follow the same cue. On the basis of your response, which I was eagerly listening to, there was one specific elimination. That was the president included Hingurakode Airport as a way forward, and that has not been brought into the situation. So I presume that is part of it, where it's ongoing in construction. But by the way, on that particular way, now you could see that the Bandaranaike International Airport operates at the capacity of 142%, is what you revealed. Honourable Minister, why is it that you cannot look at the concept of you have two VIP terminals there? Why don't you convert one of it into an active thing so that you can have, because the passengers are going through some very arduous task at the moment, and this doesn't flavour a person who goes out of the country. The last point of remembrance of Sri Lanka would be the airport. So I would take it upon, if you either one of the VIPs to be converted as the additional terminals, you can add in 8, 9, 10, because slots are there, not at the key points, so at the key times. So, Honourable Speaker, I would greatly appreciate if the Minister looks into that. And furthermore, the most important aspect that is there today, with the Middle East being in turmoil, and for the next month or so, we would have to bear the same brunt that is going on. I would want you to really look at positioning Sri Lanka, which I've been telling for the last 14 months, that Mathala is a sleeping giant that can be awoken at this particular moment, because most of the aircrafts today, now there are 2-3 Qatar Airways flights that operate here directly to Europe. Likewise, they go into Muscat. So use the Mathala, even you say free handling, because the concomitant advantage that we will get thereafter would be far greater. So, Honourable Minister, you have Qatar, which has roughly about 700,000 seats a week. Bring them in, speak to them and say, we will give you free capacity, but the rest of it will flow thereafter. Likewise, Etihad and Middle Emirates, the same thing can be pursued. The next one is the cargo, which I asked the last time for the Minister of Fisheries, that there is almost about 400 to 500 tons of fish that have perished owing to lack of capacity. Ensure that these are converted and we get foreign exchange in a time which is fairly decisive. So, Honourable Minister, you have a big role to play, both the port and the airport. You can have bring it into Sri Lanka by sea and take it out by air. All this be converted if you can have a forward-thinking approach. So, all I could basically say is we can give you ideas, but these must be crystallized, because this type of situation would last for the next 2, 3, 4 years. So seize the opportunity.
Shorten your clarification, yes.
Honourable Minister, these are important times. You allowed 15 minutes to be answered at a very good point for a question number 9.
No.
So allow this to from the opposition also when we come. Ensure that these are looked at.
Yes.
I mean, this loses no time for you. So I appreciate the precise answer you gave. That's why I thought I will add on a question that will help you to ensure your portfolio brought to more fruition in the future.
Honorable Minister.
Honorable Ravi Karnayaka, thank you so much for your comment. So we are revisiting the existing master plan of Karnayaka Airport. So we consider all possible possibilities to increase its capacity. And the second point that you have raised, that we have already started the round of discussion with several airlines to get more scheduled flight to Sri Lanka, exploiting the current situation in Middle East. Thank you so much.
Honorable Pradhana Vedakatetudu Arambedi Yojana Garu Palmiti Sabanakuma Garu TB Sarat Mantrituma Anyo Jamatuma
Garu Katanaikatumani Visheshem Kushikarmika District Kola Memo Tepan Lagilati and Vishesh Prasnak Mame Garu Sabave Avadani Lakaranoa. 48 cc motorcycle වර්ගයට ලියාපදිංචි කරලා නැති නිසා ඒගොල්ලන්ට තෙල් නිකුත් කරන්නේ නැහැ විශේෂයෙන් ගොවි ජනතාව අතර වැඩියම භාවිත වෙන motorcycle එකක් නිසා ඒ සඳහා ඉන්ධන ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස මේ ගෞරවනීය සභාවෙන් ඉල්ලා
සිටිනවා සභා නායකතුමා
දරු කතා නායකතුමනි අපිට පුළුවන් ඒකට මේ චැසි නම්බර් එකෙන් QR code එක හදන විදිහට හදලා දෙන්නම්. ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ රැස්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද? අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද? විය යුතුය. අපර භාග 2ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8-5 ක්‍රියාත්මක විය යුතුය. අපරභාග 5:30ට කතානායකවරයා පාර්ලිමේන්තුව කල්ටබියුටි
සභාව එකඟද
අයි